Tontapalla Sunil Kandunetti.
Garu,
you have 28 minutes.
Niyojakarga Sabha Sabhapatumani, Visheshama Ada Dinedi Sahakatcha Karana Anayana Apanayana Palana Regulasi Walata Adalawa Yam Adahas Pramanayak Dakwana Balaporuttu Wenawa. Hita Kalin Me Sabhavedi Yam Sahakatchawak Siddha Wechcha Karanawak Gana Pahedili Kirimak Karanna Ona Usas Adhyapana Amathyuma Vijayasaha Rajapaksha Amathyuma Rajarata Visvavidyalaya Sambandha Karanawedi Podu Vyapara Pilibanda Karaka Sabhave සාකච්ඡා වෙච්ච කරුණු පදනමක් හැටියට අරගෙන තියෙනවා. අත එතෙන්දි වෙච්ච දේ හරියටම පැහැදිලි කරන්න ඕන ගරු සභාපතිතුමනි. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවට රජරණ විශ්වවිද්‍යාලයේ 2018 මාර්තු 21 වෙනිදා හවස කැඳෙව්වා. එහිදී 2012 13 14 15 සහ මේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. එතෙන්දි අපිට පැහැදිලි වෙච්ච දේ තමයි රජරණ විශ්වවිද්‍යාලයේ විශාල ආචාර්ය හිගයක් තියෙනවා. වෛද්‍ය පීඨයේ පමණක් ආචාර්යවරු 65ක් පමණ පුරප්පාඩු තියෙනවා. අනිකුත් පීඨවලට වඩා වෛද්‍ය පීඨයේ පුරප්පාඩු ප්‍රශ්නේ විශාල බරපතලයි. එතනදී සාකච්ඡා වෙච්ච ප්‍රධාන කාරණාවක් තමයි රජරට නැගෙනහිර විශ්වවිද්‍යාල වගේ ඈත පළාත්වල තියෙන විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු රඳවා ගන්න නතර කරගන්න තියෙන ප්‍රධාන ගැටලුවක් වුන්ට තියෙන පහසුකම්. ඒක නිසා විශේෂයෙන්ම ඒ ආචාර්ය මහාචාර්යවරු වෙනත් විශ්වවිද්‍යාලයට යන එක විදේශගත වෙන එක මේ දරුවන්ට වෙන අසාධාරණයක් නිසා විශ්වවිද්‍යාල ඒ වෙලාවේ ප්‍රායෝගික උත්තරයක් හැටියට රඳවා ගැනීමේ දීමනාවක් ඒ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට ගෙවලා තිබුණා. හැබැයි ඒ රඳවා ගැනීමේ දීමනාව ගෙවලා තිබුණේ භාණ්ඩාගාර එකඟතාවයේ හෝ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් තොරව. එතෙන්දී අපි සාකච්ඡා කර කාරණාව ඒක නතර කරන්න කියලා නෙමෙයි. මම ඊයේත් උපකුලපතිතුමාටත් කතා කරා ඒ රඳවා ගැනීමේ දීමනාව ගෙවන්න භාණ්ඩාගාර නිලධානීන් ඇවිල්ලා හිටියා. ඔවුනුත් ඒකට එකඟ වුණා. මොකද එහෙම නැතුව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු රජරට විශ්වවිද්‍යාල වගේ දරන කර තියාගන්න බෑ. ඔවුන් කොළඹ ඉඳලා යන්නත් තියෙනවා. ඔවුන්ට තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි ඒවා කතා කළා. එතෙන්දී අපි කිව්වේ ඒ ගෙවීම සඳහා නිසි අනුමැතිය ලබා ගන්න. භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගන්න. මම මේ මිනිට්ස් ඔක්කොම ගෙනාවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබා දෙන රඳවා ගැනීමේ දීමනාව සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගන්න. ඉතින් ඒ භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගන්න සඳහා ලිපි ඉදිරිපත් කරන්න. භාණ්ඩාගාර නිලධාරියෙකුට එකකින් වුණා. ගිය අවුරුද්ද විතරක් මේ තියෙනවා මගේ ළඟ 2016 දෙසැම්බර් 31 වෙන විට අනුමැතිය නැතුව ගෙවලා තිබුණා දීමනා මිලියන 46යි. 839,886ක්. ඒතර මිලියන මේක එතකොට යම් වෙලාවක හදිස්සියේ ඕන්නම් තීරණයක් අරගන්න පුළුවන් මේක ගෙවන්නේ නැහැ කියලා. ඒක ගෙවන්නේ නැtei කියලා හදිසි තීරණයක් ගැනීම වැළැක්වීම සඳහාම ඒ ගෙවීම යම් ක්‍රමවේදයකට ක්‍රමානුකූල කිරීම සඳහා ගෙවීමේ අනුමැතිය ලබා දීම නිසි පරිදි ලබා දීම සඳහාම තමයි අපි පොදු ව්‍යාපාර කාර්ය සභාවේ තීරණේ ගත්තේ. නැතුව මේක කවුරු හරි උපුටා දක්වන්න හදනවා නම් උලුප්පන්න හදනවා නම් මේ කෝප් කමිටුවෙන් මේක නැවැත්තුවා කියන එක කියලා එක වැරදි. අතර මම උපකුලපත්තුමාට ඊයේ කතා කරා උපකුලපත්තුමා පිළිගත්තා අපි දුන්නේ සහයෝගය අර සුජීව නියෝජමතුමා ගුවාගේ අපි දෙන්නේ එයාට වැඩ කරන්න සහයෝගය උදව්ව දුන්නේ. නැතුව නතර කරන්න නෙමෙයි. එතකොට දැන් අමාත්‍යංශ පැත්තෙන් තමයි කල යුත්තේ තියෙන අමාත්‍යංශ ලේකම්තුමා ඒ සඳහා භාණ්ඩාගාරයේත් එක සාකච්ඡා කරලා ඉතා ඉක්මනින් ඒක නීත්‍යානුකූල කරලා දෙන එක විධිමත් කරලා දෙන එක ඒක නවත්තන එක නෙමෙයි. දැන් සමහර කෝප් කමිටුවේ තීරණ අරන් ගිහිල්ලා ඒ නිලධාරීන් එහෙම ඒගොල්ලන්ට ඕන විදිහට මේවා ගලප්පලා හදනවා. කෝප් කමිටුවෙන් කිව්වා කියලා දැන් හැම එකක්ම ඒගොල්ලෝ නොකර ඉන්නනම් කෝප් කමිටුව පාවිච්චි කරනවා. මේක වැරදි ඇත්තටම. දැන් කෝප් කමිටුවෙන් කිව්ව නිසා අපි ගෙවන්නේ කෝප් කමිටුවෙන් කිව්ව නිසා ගෙවන්නේ නැහැ නෙමෙයි. ඒගොල්ලන්ට ගෙවා ගන්න පුළුවන් ඒවා. මම මේකෙන් රජරට විශ්වවිද්‍යාලට අදාළ නෙමෙයි පොදුවේ. ඒගොල්ලන්ට වියදම් කරන්න ඕනේ ඒවා ගෙවන්නේ ඔක්කොම කරනවා. සුජීව නියෝජමතුමා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා මැදිහත් වුණා. පාපන්දු සම්මේලනේ අපි සාකච්ඡා කරනකොට අපි දැක්කදී. පාපන්දු සම්මේලනයට අදාළ නීතිය ක්‍රියාත්මක කරන්න නඩු පවරන්න හිටපු සභාපතිවරයාගේ වැරදි වලට සියල්ල තීන්දු කළා. විගණන පරීක්ෂණ කළා. කෝප් කමිටුව තීරණය කළා. නඩුව දාන්න ගියාට පස්සේ නඩුව පැත්තකින් තියලා ඉවරලා ඒගොල්ල නැවත හදනවා වාර්තා ඒක විකෘති කරන්න පුළුවන් විදියට ඒ කියන්නේ ඒ වංචා දූෂණ නිවැරදි කරගන්න පුළුවන් විදියට වාර්තා හදනවා. එහෙම භාවිතාවක් තියෙන්නේ. මේක තමයි ඇත්ත. ඒක නිසා මම විශේෂයෙන්ම කියන්න ඕන මෙතනදී රජරට විශ්වවිද්‍යාලයට දැන් අමතුමාට පුළුවන් අමාත්‍යංශ ලේකම්තුමාගෙන් අහන්න. ලේකම්තුමා හිටියා, භාණ්ඩාගාර නිලධාරීන් හිටියා, උපකුලපතිතුමා හිටියා. ඒ ප්‍රශ්නේ निराකරණය කරලා මෙතන ලොකු අවුලක් හදන්න නැතුව ඒ රඳවා ගැනීමේ දීමනාව ආචාර මහාචාර්යුන්ට ලබා දෙන්න. ලබා දෙන එක නතර කරන්න කියලා නෙමෙයි අපි කිව්වේ ලබා දෙන එක භාණ්ඩාගාර අනුමැතිය ලබාගෙන කරලා දෙන්න. මොකද නැත්තම් හදිසිය ඕනෙලා නවත්තන්න පුළුවන් ඒක. මේ තියෙන විදියට. ඒක නිසා නවත්තන්න එපා කියන එක තමයි කිව්වේ කියන එක මම අවධාරණය කරන්න ඕන. ඒ වගේම අතන මේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව
දැන් ඔබතුමා කිව් කාරණේ ඉතාමත් නිවැරදි. දැන් ඕක ගොඩක් වෙලා නිලධාරී මහතුරු පාවිච්චි කරනවා තමන්ට ඕන දේවල් නොකර ඉන්න කෝප් කමිටුවේ නිර්දේශ කියලා. එතකොට ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා සභාපතිතුමා වශයෙන් අනිවාර්යයෙන්ම ඒවා කැඳවලා නැවත ඒ නිලධාරීන් කැඳවන්න එහෙම වැරදි විදිහට ඒවා සම්බන්ධයෙන් අදහස දීලා තිබ්බනම් ඒ වෙනම දවසක් දාලා ඒ නිලධාරීන් කැඳවලා පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මේ යම් නියෝගයක් ඉදිරිපත් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. ඊළඟට මම ඔබතුමාලගෙන් දැනගන්න කැමතියි ඇත්තට මේ වායු විමෝචන ප්‍රමිතීන් සහ ආරක්ෂණ මිනුම් ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම හොඳ දෙයක්. මොකද ඒක මේ අපේ රටක් දියුණු වෙනවා කියන්නේ ගරු සභාපතිතුමනි මේ සියලු අංශ වලින් දියුණු වෙන එක. දැන් අපි දන්නවා දැනට අපේ රටේ සාමාන්‍ය සම්ප්‍රදායක් හැටියටම මේ බෙල්ට් එක දාගෙන යන එක වාහනේ ක්‍රමයක් හැටියට තිබුණේ නැහැ. නමුත් ඒ නීතිය ක්‍රියාත්මක කළා යම් කාලයක් යනකොට දැන් ඒක අපි පුරුද්දටම හැමෝම සාමාන්‍ය මිනිස්සු පවා ඕන කෙනෙක් දැන් බෙල්ට් එක තමන්ගේ ආරක්ෂාව කටයුත්තක් හැටියට නැතුව මේ ආණ්ඩුවේ නීතියක් හැටියට නෙමෙයි තමන්ගේ ආරක්ෂාවේ කටයුත්තක් හැටියටම දැන් සීට් බෙල්ට් එක දාගන්න එක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. හැබැයි ස්වභාවිකව සිද්ධ වෙන දේ ඔබතුමා කිව් විදිහට යම් කාලයක් යනවා ඒක පුරුද්දක් බවට පත් කරගන්න. මම දන්නවා දැන් මේ රාජගිරියේ තියෙන අර බස් ලේන් එකේ බස් එකට විතරක් යන්න තිබුණාට උදේට පොලිසිය එරාලා හැමිලා මීටර් 50 ඉන්න ඕන වෙන යන වාහන අයින් කරන්න. ඒකට වෙනම ඇඳුමක් අඳපු පොලිස් නිලධාරතුමෙක් ඉන්නවා රත නියාමක කියලා. එයා කරන්නේ මේ දඩ ගහන එක නෙමෙයි වෙන වෙන යන වාහන අයින් කරනවා බස් එකට යන්න ඉඩ දීලා. ඒක ඇත්තටම එහෙම කරා යුතු දෙයක් නෙමෙයි. විදේශිකයෙක්ම දැක්කොත් එම හිනා වෙනවා, ලැජ්ජ හිතනවා අපිට. අපි එහෙම මේ වාහන අයින් කරන්නත් පොලිසිය මීටර් 50 දාන්න ඕනද කියලා. මොකද ඒවා නමුත් යම් කාලයක් යනකොට සමාජයේ ඒක පුරුදු වෙයි. මේක යන්න තියෙන්නේ බස් එක විතරයි කියලා ත්‍රිවිල් එකේ යන කෙනා, මෝටර් බයිසිකල් යන කෙනා, හදිසියට යන අනිත් කට්ටිය තේරුම් ගනීවි. මොකද බස් වලට තියෙන මාර්ගේ බස් විතරක් යන්නේ නැත්නම් ඇත්තට ඒක කරන්න බෑ. ඒක ක්‍රියාත්මක කරන්න බෑ. ඊට පස්සේ බස් මාර්ගය කියන එකට බස් රථ රියදුර පුරුදු වෙන්නෙත් නැහැ. ඔවුන් කල්පනා කරන වෙන වාහන මේ පාරේ යනවා නම් මම මොකටද මේකේ මං විතරක් යන්නේ? ඔවුන් තනි පැත්තට යනවා ඊට පස්සේ. ඒතර ඒක නිසා යම් කාලයක් යන බව ඇත්ත. නමුත් මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි ඇත්තටම. දැන් මේ ඔබතුමාලගේ මේකේ තියෙනවා 2018 ජූලි 13 වන දින හෝ ඊට පෙර විවෘත කරන ණයවර ලිපි මත ආනයන කරනු ලබන මෝටර් වාහන සඳහා මෙම විධිවිධාන අදාළ නොවේ කියලා. එම ණයවර ලිපි සංශෝධනය නොකළ යුතු අතර අදාළ ආනයනය කරන ලද මෝටර් වාහන 2018 ඔක්තෝබර් 31 වන දින හෝ ඊට පෙර රේගුවෙන් නිදහස් කළ යුතුයි කියලා. ඒ කියන්නේ දැන් මේක අද අපි මේ සාකච්ඡා කරන මේ කාරණාව බලාත්මක වෙනකොට ඔක්තෝබර් 31 වෙනිදා වෙන්න කලින් මේ මට්ටමේ නොවන වාහන ආනයනය කළ තිබ්බොත් ඒවා නිදහස් කරගන්න වෙනවා රේගුවේ. එතකොට එතෙන්දි සමහරට ආනයනය කරන ආයතනත් යම් ප්‍රමාණයක අපහසුතාවයට පත් වෙන ඉඩ තියෙනවා. මොකද මේකෙම ඔබතුමාලා කියනවා ඊළඟ උඩින් කාරණයකදී එහෙම වාහන ගෙනාවුත් ආනයන කරුම නැවත ප්‍රතිපනයන කරන්න ඕන කියලා. එතකොට ඒක මම කියන්නේ මේක මේ නීතිය මම දන්නේ ඒ ආනයන ආයතනෙම කොච්චර ප්‍රමාණයට දැන් වෙනකොට දැනුවත් වෙලා ඔවුන්ගේ කොයි ප්‍රමාණයක් වාහන ඔවුන්ට පුළුවන්කම තියෙයිද ඔක්තෝබර් 31 වෙනිදා වෙනකොට අවසන් කරන්න කියලා. ඒ මම කියන්නේ එහෙමනම් අපිට ප්‍රායෝගිකව හිතලා යම්කිසි සහන කාලයක් තව දෙන්න අවශ්‍ය වුණොත් දෙන්න වෙයි කියලා මම කියන්නේ. يعني මොකද හේතුව සමහර විශාල ප්‍රමාණයේ වැඩි ප්‍රමාණයේ තියෙන්නේ රඳවගෙන තියෙන ඒවනම් තාමත් හොඳ පෞද්ගලිකව සමහර අය ඉන්න LC ඕපන් කරලා ගරු නියෝජ්‍යමත්තුමනේ ඒ අයට පෞද්ගලිකව ගෙන්න ණයට ණය හොයාගන්න يعني ප්‍රශ්න ගොඩක් තියෙන මුදල් හොයාගැනීමේදී. ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා මේකට යම් සහන කාලයක් දී යුතුද කියන එක ගැන සැලකිලිමත් වෙන්න කියලා කියන්නේ.
ඔබතුමත් එක්කම එකක වෙනවා අනිවාර්යයෙන්ම. මම හිතන්නේ ණයවර ලිපි ආරම්භ කළා තිබ්බට පස්සේ ඒ කට්ටිය ආරම්භ කළා ඉවරනේ.
ඔව්.
ඊට පස්සේ මම හිතන්නේ ඒක නම් ඒ කාලේ නම් දීර්ඝකරණ එක අනිවාර්යෙන් කළ යුතුයි.
ඒක තමයි.
ඒක නොවැම්බර් දෙසැම්බර් වෙනකන් දුන්නත් කමක් නැහැ. මොකද ගෙන්නන එක පටන් ගත්තට පස්සේ අලුතෙන් ගෙන්නන්න නැහැනේ. ඒකට යම් කිසි ප්‍රායෝගිකව ඒකට මම හිතන්නේ යම් ප්‍රතිකර්මයක් ඉදිය යුතුයි කියන එකත් මමත් අදහස්
කරනවා. ඒක ගැන සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලා හිටනවා. ඊළඟට ඔබතුමා කියපු මේ තේ සම්බන්ධ ප්‍රශ්නේ ඇතරම මේ තේ වල විවිධ මට්ටම් විවිධ අනුපාත සහ අගයන් තියෙද්දී ඒක හරිම සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. දැන් තේ අපනයනකරුවන්ගේ සංගමයත් ඉල්ලීමක් අනුව තමයි මේ එක අගයක් බවට කිලෝවකට රුපියල් 10 කියන පොදු අගයක් බවට පත් කරේ ඒක ගැන නෙමෙයි සාකච්ඡාව නමුත් තේ වලින් මේ ආනයන සෙස් මේ මේ තේ අපනයනය කිරීම මත අය කරන සෙස් අරමුදලක් තියෙනවා ඒ සෙස් අරමුදල තියෙන්නේ තේ මණ්ඩලයේ යටතේ තේ ප්‍රවර්ධන අරමුදලක් හැටියට දැන් මේක එකතු වෙලා පහුගිය කාලේ බිලියන 6ක් මිලියන 6000කට වැඩිය වැඩි ප්‍රමාණයේ අරමුදලක් බවට පත් වෙලා තියෙනවා ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අරමුදල එකවරක් මම දැක්ක මේ පාර්ලිමේන්තුවේ අපි සාකච්ඡා කරන්න සිද්ධ වුණා මේ අරමුදලෙන් භාණ්ඩාගාරය විශාල මුදල් ප්‍රමාණයක් එකවර ගන්නවා කියලා භාණ්ඩාගාරයේ මුදල් අවශ්‍යතාවයට නවීන් දිසානායක ඇමතුමා ඒකට විරුද්ධ වෙලා යම් කිසි අර්බුදකාරී තත්ත්වයකට මතු වුණා ඇත්තනම මොකද මේ අරමුදලක සෙස් අරමුදලක අභිලාෂයම ඒ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ඒ කර්මාන්තයේ දියුණුවට යෙදවීම ඒකයි පියේ යුත්තේ දැන් අපි දන්නවා අපේ රටේ තේ කර්මාන්තයේ සැලකුතු අර්බුදයකත් ඉන්නවා විශේෂයෙන්ම තේ ලෝක වෙළඳ පොලේ මේ වෙනකොට විවිධ ප්‍රමාණයෙන් වෙනත් රටවල වල තේ ආක්‍රමණයක් ඇවිල්ලා තියෙනවා අපිට ඉස්සර තිබුණා සිලෝන් ටී කියන මට්ටම අද ඒ ප්‍රමාණයෙම නැහැ නියෝජ කාර්ය සභාපතිතුමනි උදාහරණයක් ගත්තොත් එම 2017 අපේ අපනයන සංයුතිය ඇතුළත 2767ක් මුළු කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන ආදායම මුළු අපනයන ආදායම අපිට තිබුණේ 2017 දී ඩොලර් මිලියන 11,360යි ඒකෙන් තේ අපනයන ආදායම තියෙන 1,529යි නමුත් දැන් අද වෙනකොට කෙන්යාව එවැගේම වෙනත් අප්‍රිකානු රටවල් වියට්නාමය චීනේ පවා තේ වෙළඳ පොලේ තමන්ගේ කොටස අත්පත් කර ගැනීම මැදිහත් වෙලා තියෙනවා දැන් අවශ්‍යතාවය තියෙන අපේ තේ කොච්චර ප්‍රමාණයක් අපි ලෝක වෙළඳ පොලේ අවශ්‍යතාවයට සපයන්න පුළුවන්ද ඒ සඳහා රට ඇතුලේ අපි කරන නිෂ්පාදනයේ ඵලදායිතාවය කොච්චරද කොච්චර ප්‍රමාණයක් අපි එක තේ අක්කරයකින් එහෙම නැත්නම් දැන් ලබන ඵලදායිතාව වැඩි වෙලා තියෙනවද තේ ෆැක්ටරි වල තත්ත්වය කොහොමද අපේ සමහර තේ ෆැක්ටරි බොහොම පහළ මට්ටමේ තියෙන්නේ තාක්ෂණයේ පැත්තෙන් පහළ මට්ටමේ තියෙන්නේ තේ දළු කඩනගෙන වගේම තේ ෆැක්ටරි හිමියත් ආරක්ෂා වෙන්න ඕන මොකද තේ ෆැක්ටරි හිමියෝ හරියට ආරක්ෂා වුණොත් විතරයි තේ කර්මාන්තය දිනු වෙන්නේ නමුත් අපේ ණය වලින් බැංකු ණය වලින් විදුලි බිල වැඩිවීමෙන් විවිධ ගාස්තු වලින් අද තේ කර්මාන්තය පිරිහිලා තියෙන්නේ තේ කර්මාන්තයේ යෙදෙන අයට ඒක කරගෙන යන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙන්නේ එහෙම තියෙද්දි දැන් අපිට මේ යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා මේ සෙස් අරමුදල පාවිච්චි කරලා ගෝලීය ප්‍රවර්ධන වැඩපිළිවෙලක් හදන්න කියලා තේ මණ්ඩලයේ දැන් ගෝලීය ප්‍රවර්ධන වැඩපිළිවෙලකට ගිහිලා තියෙනවා මම දන්න තරමට ජාත්‍යන්තර පීනික්ස් කියන ආයතනේ පාවිච්චි කරලා තියෙනවා ඩෙන්චු කියන ආයතනේ පාවිච්චි කරලා තියෙනවා මේ තේ අරමුදලේ බිලියන 6 මිලියන 6000ක විතර මුදල එකවර ව්‍යාපෘතියක් හැටියට යොදවන්න ඒ එකවර ව්‍යාපෘතියක් හැටියට යෙදවීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ වීඩියෝ දර්ශන ජාත්‍යන්තර වැඩසටහන් වල මේ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම ප්‍රශ්නේ තියෙන ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම අතරේ ශ්‍රී ලංකාවේ මොන හරි අලකලංචයක් වුණොත් මේ ප්‍රවර්ධනයේත් බිඳ වැටෙන්න පුළුවන් අපි බලාපොරොත්තු වුණත් අනිත් පැත්තෙන් ඒක ඇතුලේ තේ පිළිබඳව ප්‍රවර්ධනය කළත් තේ ප්‍රවර්ධනය කිරීමත් අපිට තේ ඉල්ලුම සපයන්න එහෙ ප්‍රවර්ධනය වෙනකොට ලෝකෙ අනිත් රටවල ප්‍රවර්ධනය වෙනකොට සිලෝන් ටී අවශ්‍යතාවයක් ඇති වෙනකොට ඒ අවශ්‍යතාවය සපයන්න ලංකාවේ තේ තියෙනවද පහතරට තේ නිෂ්පාදකෙන් පුළුවන් දේ අවශ්‍යතාවය සපයන්න දැන් මේ තියෙන මිලියන 6000 එකපාර වියදම් කරගෙන අපි ගිහිල්ලා මොන හරි අරමුදලක් හදයි තමයි මේ ප්‍රවර්ධන වැඩසටහන් කරයි එතකොට මේ වැඩසටහන් වලට යන අයටත් ඒක වාසියක් තියෙයි ඒ පෞද්ගලික සමාගමුත් ඒකෙන් මොන හරි උපයගනි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ගැළපෙන්න අපි නිෂ්පාදනය වැඩි කරනවාද ඒකට ගැළපෙන්න අපි මොනවද හදන්නේ අපේ තේ අපනයන කිරීම සඳහා සූදානම් කිරීමේ පැත්ත රටේ පැත්ත දකුණේ එහෙම නැත්නම් පහතරට තේ එහෙම නැත්නම් මධ්‍ය කඳුකරයේ තේ නිෂ්පාදනය අපි කොයි ප්‍රමාණයට වර්ධනය කරනවද ඕකේ වෙන්න පුළුවන් දේ තමයි එතකොට ලෝක වෙළඳ පොලේ තේ අවශ්‍යතාවය වැඩි වෙනවා අපේ සිලෝන් ටී හැටියට හැබැයි අපේ සිලෝන් කෑල් අරගෙන ගිහිල්ලා කොටසක් වෙනත් රටවල් වල අය මේක කලවම් කරලා මොකද අපේ තේ යම් ප්‍රමාණයක් කලවම් කරාට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් සිලෝන් නාමය පාවිච්චි කරගන්න ඒකේ මොකද අපේනුත් අරගෙන තියෙන බ්ලෙන්ඩ් ටී හැටියට තේ කලවම් කරලා හදා ගන්නවා එතකොට සිලෝන් නාමය අපි ප්‍රවර්ධනය කරලා වෙන කාට හරි ආදායම් හදලා දෙනවා එහෙම වෙන්න පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ පළවෙනි දේ තමයි මේ අරමුදලෙන් කර යුතු දේ සෙස් අරමුදලේ පාවිච්චි කරලා යම් ප්‍රතිශතයක් හරි කළ යුතු දේ තියෙන්නේ කුඩා තේ නිෂ්පාදකයා ශක්තිමත් කරන එක. තේ ෆැක්ටරිකරුවන් ශක්තිමත් කරන එක. තේ නැවත වගාව ශක්තිමත් කරන එක. තේ කර්මාන්තයේ අක්කර ප්‍රමාණය ඉඩකඩෙන් වැඩි ඵලදායිතාවයක් ගන්න පුළුවන් විදියට ප්‍රවර්ධනය කරන එක. ඒ සඳහා වැඩ පිළිලක් ඕනකම තියෙනවා. මම කියන්නේ ගරු නියෝජකාර්ග සභාපතිතුමනි අඩුතරමේ අපේ තේ ඉඩම්වල දැන් අනුපෞල් බිහි වෙලා තේ අක්කරයක් දෙකක් තිබිච්ච මිනිසුන්ගේ කුඩා තේ කතු හිමියන්ගේ අද පෞල් පදිංචිය නිසා අනුපෞල් පදිංචිය නිසා දරුවන් පදිංචි වෙච්ච නිසා භූමිය පුංචි වෙලා තියෙනවා. හැබැයි භූමිය උන් නැවත තේ කර්මාන්තය කරනවා ඉඩකඩ ප්‍රමාණය පොඩි වුණාට ඵලදායිතාවය වැඩි වෙනවා. ඒ සඳහා වෙන ක්‍රමෝපායන් හඳුන්වා දෙන්න ඕනකම තියෙනවා. ඉතින් ඒකට මම දකින්නේ ආණ්ඩුව අමාත්‍යංශය වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තේ මණ්ඩලය අවශ්‍ය තරම් මෙදිහත් වීමක් වෙනවා කියලා. ඒ ගැන නෙමෙයි ඉතත් ඒ පර්යේෂණය රිසර්ච් පැත්ත ඒ ගැන හොයන්නෙම නැහැ. තේව කඩා වැටලා තියෙද්දි එකපාර මේ තියෙන අරමුදල ආණ්ඩුව ගණී කියලා බයට හරි භාණ්ඩාගාරය ගණී කියලා බයට හරි මේක අරගෙන ගිහිල්ලා වියදම් කරෝතින් එහෙම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒක මම ඒ කාරණාව අවධාරණය කළ යුතුව තියෙනවා ගරු සභාපතිතුමනි. ඊළඟට විශේෂයෙන්ම කතා වුණ අනිත් කාරණාව තමයි අපේ දැන් මේ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මේ දවස්වල වැඩිපුර සාකච්ඡා වෙන ආයතනයක් මාධ්‍යවල ප්‍රසිද්ධ නුනට. හේතුව මේ රුපියල කඩා වැටීමත් එක්ක ආණ්ඩුවකින් ඉදිරිය ඩොලරේ ශක්තිමත් වීම අපි දකින්නේ මේක රුපියල කඩා වැටීම. රුපියල කඩා වැටීමත් එක්ක බලපාන ප්‍රධාන ශේෂ්ත්‍රයක් තමයි අපේ ආනයන වියදම් වැඩි වෙන එක. ආනයන වියදම් වැඩි වෙනවා. ඒතර ආනයන වියදම් වැඩි වෙන්නේ අපි ඩොලර් වලින්. ඩොලර් වලින් වැඩි වෙන මේ ආනයන වියදම අපි ඩොලර් රුපිය ගන්නේ නැතුව අපි කොහෙන්ද හොයාගන්නේ? අපේ ආනයන සංයුතිය ඇතුලේ අපි පිටරටින් ගෙනෙන භාණ්ඩ සංයුතිය ඇතුලේ 50%ක්ම තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩ නම් අපිට ගේන එක නවත්වන්න බැරි භාණ්ඩ නම් අපි කියන්නේ ඒක බරපතල ප්‍රශ්නයක්. දැන් ඔබතුමාලා පහුගිය දවස්වල වාහන ආනයනයේ මත 100%ක LC ඕපන් කරද්දී තැන්පතුවක් තියන්න යම් සීමාවක් හැදුවා. වාහන පර්මිට් සීමා කළා. මන්ත්‍රීවරුන්ට නිලධාරීන්ට වාහන පර්මිට් සීමා කළා. අපේ ආනයන වියදමෙන් ලංකාවට ගෙන්නන වාහනවලට වියදම් කරන ප්‍රතිශතය කොච්චරද? 3.7%. එතකොට දැන් මේ යම් මේ සීමාව පනවලත් මොකද ඔය සීමාව පැනෙව්වත් ගෙන්නන වාහන ගෙන්න නැහැ ගෙන්නනවා. 100%ක සීමාවක් යටතේ වුණත් සුපර් ලක්ෂරි වාහන ගේන පුළුවන් ඒ ගේනවා. නමුත් ඒ ගේන එකත් අපි පැත්තකින් තියලා අපිට ඔක්කොම ගේන එක නැවැත්තුවා කියලා. අපි දැන්ට අපි හිතමු අපි උපකල්පනය කරමු ඔක්කොම ගේන එක නැවැත්තුවත් ආනයන වියදමේ ප්‍රතිශතයක් හිටිය ගත්තොත් 3.7%. දැන් ඔක රජ නිලධාරීන්ගේ වාහන ගෙන්නන පර්මිට් එකේ ප්‍රතිශතය ගත්තොත් දශම ගාණ. ඕක නැවැත්තුවයි කියලා ඕක ප්‍රචාරකවාදී විදියට හොඳ වෙන්න පුළුවන් මොහොතකට. නමුත් ඕකෙන් මේ අපේ ආනයන මේ පිටරට යන ඩොලර් ප්‍රමාණය ඇදිලා යන ප්‍රමාණය වළක්වන්න ඇත්තටම බෑ. ඒක නිසා ඒකෙදි ලොකුම ප්‍රශ්නේ තමයි අපි බලන්න ඕන අපේ සංයුතිය ඇතුලේ ආනයන විදන් වැඩියෙන් යන්නේ මොනවටද කියලා. 50%ක විතර ප්‍රමාණයක් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට. ඒකෙන් බලමු මම සංයුතිය පුතුමාලා කියන්නම්. ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් ආහාර වලට යනවා ඩොලර් මිලියන 1841ක් 2017 අවුරුද්දේ ආහාර වලට. ඒකෙන් හාල් වලට සහල් ගෙන්නන්න අපි යවලා තියෙනවා ඩොලර් මිලියන 301ක්. සීනි වලට ඩොලර් මිලියන 256යි. කිරි නිෂ්පාදන වලට ඩොලර් මිලියන 316යි. ලූණු වලට ඩොලර් මිලියන 123යි. මම මේ ටික ගත්ත උදාහරණයකට. ඒ කියන්නේ ආහාර සංයුතිය ඇතුලේ මේ ඩොලර් මිලියන 1841ක් ඒක ප්‍රතිශතයක් හිටලා ගත්තොත් එහෙම අපි දැන් මේ තෙල් වලට අපි යවනවා 116ක්. තෙල් වලට 116ක් ආනයන වියදමෙන් 116ක් අපි තෙල් වලට ප්‍රතිශත මුදලක් හිටලා හිටුවොත් එහෙම ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 3428ක් අපේ ආනයන වියදමෙන් අපි යවලා තියෙනවා තෙල් වලට. ඇඟලුම් වලට කියන අපි මහන රෙදි පිටරටට විකුණන රෙදි වගේම අපි ගෙන්නන අන්තර්භාණ්ඩයක් හැටියට ගෙන්නනකොට අපි ආනයන කරන ප්‍රමාණයක් තියෙන රෙදි අමුද්‍රව්‍ය හැටියට ඩොලර් මිලියන 2724ක්. තිරිඟු පිටි වලට ඈ ඒක 100%ක් හැටියට ගත්තොත් එම ආනයන ප්‍රතිශතය 113ක්. ඒ කියන්නේ අපි අන්තර්භාණ්ඩයක් හැටියට අපි ගෙන්නනවා 113ක් අපි ඇඟලුම් වලට යවන ප්‍රමාණය. ඉතින් අපි අපනයන ආදායමේ යම් මුදලක් ලබනවා තමයි. ඇඟලුම් වලින් ලබන අපි අපනයන ආදායමෙන් රෙදිපිලිහා ඇඟලුම් ඩොලර් මිලියන 5031ක්. හැබැයි 5031 අපනයන ආදායම කියලා අපි විශ්වයට වැඩක් නැහැ. අපි වියදම් කළ තියෙන රෙදි ඇඟලුම් ගේන්න අමුද්‍රව්‍ය හැටියට
දොළ මිලියන් දෙදා සස්සය විසි අතර. ඔය අතර වෙන සතමයි අපට තකට එකතු කලාගේ හැටිට ලැබෙන්නේ. හැබැයි කෘෂිකර්මාන්තය අපි එකතු කරන අගීට වඩා වැඩි. අපි තේ රබර් කුරුන්දු ගම්මිරිස් කෝපි මැනික් අනිකුද්ධාතියටික අපි හරියට එකතු කළ වටිනාකම් වැඩිකරෝතින්. කණජ සම්පත්වල එකතු කළ වටිනාකම් වැඩිකරෝතින්. අපේ ඒ ආදායමිට වඩා වැඩි වෙනවා. ඒක ඇත්තරම මේ කෙටිකාලීන පලස්තරකින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි යම් දිගුකාලීන සලස්මක් ඇතුළේ කරන්න ඕන වැඩක්. ඉතින් ඒක නිසා විශේෂයෙන් මම ඔබතුමාලගේ අවධානය යොමු කරනවා අපිට දැන් අන්තර්භාණ්ඩයක් හැටියට රෙදි මහන්න මෙහෙට රෙදි ගේන එකෙන් අපේ ආනයන වියදම වැඩි වෙනවා. තෙල් වලින් 16%ක් වැඩි වෙනවා. තෙල් වලට යන වියදම මම කලින් කිව්වා ඩොලර් මිලියන 3428ක්. එතකොට අපේ රටේ ඔබතුමාලා ඔය වාහන පර්මිට් එක සීමා කරන්න දඟලන දඟලීඩ වෙනුවට නගරවලට එන වාහන එන කාල වේලාව කාලසටහනක් හදලා ඉස්කෝල වාහන දරුවෝ ඉස්කෝලේ ගෙනියන හතහමාරට හයහමාරට නගරවලට එන වැලි ලොරි ටිපර් ටික නැවැත්තුවොත් එම වැලි ලොරි ටිපර් හදිස්සියේ මේ උදේ හයහමාරට එන්න ඕනේ නැහැ. ගෙවල් හදන්නේ නැහැ උදේ පාන්දර එහෙම පටන් අරගෙන. එතකොට කුරුණෑගල නගරේ නුවර නගරේ ඔබතුමාලා කල්පනා කර බලන්න ගාල්ල නගරේ මාතර නගරේ කොළඹ නගරේ මේ ප්‍රධාන නගරවලට එන මේ ලොකු වාහන කන්ටේනර් දැන් ඔබ හරියට පාලනයක් හැදුවොත් එම යම් ක්‍රමවේදයක් හැදුවොත් එම මේ ගොඩාක් ඉන්ධන වියදම නාස්තික නතර කරන්න පුළුවන්. දැන් අපේ අකිල විරාජ් ඇමතුමා පාර්ලිමේන්තුවෙන් ඇවිල්ලා මෝටර් බයිසිකල යාවලු හෙල්මට් අර මෝටර් බයිසිකල යාවලු ප්‍රශ්නේ තියෙන්නේ එතුමාට මෝටර් බයිසිකල එන්න සිද්ධ වෙන්නේ ඇයි? ඔය වෙලාවෙන් බලන්නකෝ කොච්චර කන්ටේනර් ප්‍රමාණයක් යනවද කියලා. තෙල් බවුසර් ප්‍රමාණයක් කොච්චර යනවද කියලා. ලොකු ලොරි කොච්චර ප්‍රමාණයක් යනවද කියලා. අපේ වරායෙන් කොළඹ වරාය තියෙන්නේ කොළඹ නගරේ හරියට මර්මස්ථානේ. වරායෙන් එළියට යන වාහනවලට යන කාලසටහනක් තියෙනවද? යන ප්‍රමිතියක් තියෙනවද? යන වෙලාවක් තියෙනවද? ඉතින් මේක තමයි ලොකුම ප්‍රශ්නේ. රාජකාරියට මිනිස්සු යන වෙලාවෙදිත් ඒ අස්සේ යනවා ඔක්කොම යන්න තියෙන බර වාහන ටිකක්. ලෝකේ රටකර ගිහිලා බැලුවොත් එම ප්‍රවාහන ඇමතුමාල යනවා ඇති ඕන තරම් රටවල්වල ඒ වාහනවලට යම්කිසි ප්‍රමිතියක් තියෙනවා. ඒ පාරවල්වල යන වාහනවලට වෙනම ප්‍රමිතියක් තියෙනවා. යන වෙලාවල් තියෙනවා. ඒවා මිනිස්සුත් අනුගමනය කරනවා. මොකක් හරි ප්‍රචාරක විදියකට ඔබතුමාලා වැඩසටහනක් හදලා අපට මේ නිසා තෙල් ඉන්ධන වියදම මෙච්චර අඩු ගන්න පුළුවන්. ඉතින් ඒ එවැනි ක්‍රමවේදයක් නැහැ. දැන් එවැනි ක්‍රමවේදයක් නැහැ. ඔහේ කෝකත් නැති නිසා මම මේ කතා කරන දේවල් ඉච්චර වැදගත් වෙන්නේ නැහැ සමායිට මේ අර යකඩ මල්ලට හෙන ගැහුවන් පස්සේ පුළුංගොඩට මොකද උනේ කියලා අහලා වැඩක් නැහැ වගේ. මේ මහා පරිමාණ වශයෙන් සිද්ධ වෙන නාස්තිය විනාශය අස්සේ මේක මොකක්ද කියලා හිතනවා. නමුත් ඔබතුමාලා ඊට වඩා මේ පුංචි පැලස්තර දානවා රජයේ සේවකීන්ට පර්මිට් එක සීමා කරන්න. ඒව ඇවිල්ලා දශම ගානේ දශම ගානේ උත්තර. ඒ නිසා විශේෂයෙන්ම ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව ගරු නියෝජ්‍යමත්තුමා ඔබතුමාගේ අර්ථේ තියෙන ආයතනය. කවුද මේකේ නිලධාරි? ඒගොල්ලෝ රාජකාරිය කරන්නේ කොහොමද? ඒගොල්ලොන්ගේ වගකීම් මොකද්ද? ඒගොල්ලොන්ට මොකක් හරි පැමිණිල්ලක් ආවොත් මිසක වැඩ කරනවා මිසක. නැත්නම් ආණ්ඩුවේ මේ වගේ ගැසට් එකක් හදලා මෙන්න මේක පනෝපන් කියලා නීතිය හදන්න ක්‍රියාත්මක කරන දුන්නොත් විතරක් වැඩ කරනවා මිසක. ආනයනේ අවශ්‍යතාවය මොනවද? නාස්තිකාර ආනයන කොච්චර එනවද? ඒවයි පාලනය කරන්න පුළුවන් තරම කොච්චරද කියලා සලස්මක් ඉදිරිපත් කළ තියෙනවද? ඉදිරිපත් කරන්න ඕනද නැද්ද තුමල්ලා? මම කියන්නේ ඒ
ගරු මන්ත්‍රීතුමනි, එවැනි සංකීර්ණ ප්‍රශ්නයක් අධ්‍යයනය කරන්න අවශ්‍ය සම්පත් ආරණ අපනයන දෙපාර්තමේන්තුවට නැහැ. ඉතාමත් සීමා සහිත කාර්යමණ්ඩලයක් ඉන්නේ. ඔබතුමා කියන ආකාරයට යෝජනාවක් හොඳයි. වෙනම අංශයක් ඒකට ස්ථාපනය කරොත් ඒ සඳහා මම හිතන්නේ ඉතාමත් හොඳ යෝජනාවක් ඒක.
ඇත්තටම මම කියන්නේ දැන් මේ ආහාර සංයුතිය ඇතුලේ අපි ලංකාවට ගෙන්නන ආහාර මම කියන්නේ අපි බාධාවක් කරනක නෙමෙයි. හැබැයි අවශ්‍යතාවය බලන්න ඕන කොච්චර ප්‍රමාණයක් එනවද, රේගුවෙන් කොච්චර එනවද, කොච්චර වරායෙන් එනවද, ඒවා කොච්චර අවශ්‍යද නැද්ද? අපි පුංචි කාලේ ඉස්කෝලේ යනකොට අපි නිර්මාණය කරපු ලොකුම නිර්මාණය මොකද්ද මුලින්ම? අපි ගුවන් යානය හැදුවා. කොහොමද? සරුංගලේ. එතකොට සමබරතාවය බැලලා හොඳට ඇඟිල්ල තියලා දෙපැත්ත බැලන්ස් වෙනවද කියලා බලලා ඉරටු දෙක නවලා සෞකුලේ ගෙනල්ලා මේක ලස්සන නිර්මාණ වැඩක්. අපේ පුංචි මනසේ මුලින්ම මම අවසන් කරන නිර්මාණය කළේ සරුංගලේ. හැබැයි අද මොදලා තියෙන්නේ? අද තාත්තට අම්මට වෙලාව නැති හින්දා 350යි 400යි කඩෙන් සරුංගලෙන් අරන් දෙනවා. ආදායම යන්නේ කොහෙටද? චීනෙට. පහුගිය ඉස්කෝලේ නිවාඩු කාලේ සරුංගල් 10ක් උඩ ඇරියොත් 8ක් චීන සරුංගල්. නැද්ද කියන්නකෝ? ජීනට එයාදායමත් යනවන. අපි තෙල් හදන්න ඇති හින්ද තෙල් ගෙන්න්න එක සාධාරණයි. හැබ අපට සරුංගලය හදාගන්න වැරිද. වෙසක් කූඩු හදාගන්න වැරිද. මෙතන ඉඳලා මේ පළතුරුවලට මේ ලෝලුවලට මේ වීවල්ට සමයන් හාල්වලට මේ යන වියදන් ලූුණු ටිකට යන වියදන් කොත්ත මල්ලිවලට යන වියදන් අපි උළු හාලු ජෙන්න්නන පිටරටින් මේ මේවට යන වියදන් නතරගාන බැරිද. උඳු උඳු ගන්නන ඔබතුමා දන්න බුදුමාලක පලාත්වල නැගින් පලාති උතුර පලාති ොන්තර ගුජන්තාවන්න උඳු වන්න පුළුව මිනිස්සු උඳු පිටරටින් ගන්නන මිලියන ගණනක්දීලා. ඉති මේවා සීම කරගත්තොතින් මේ පැලස්තර විසිදුන්වලට වඩා වැදගත් දෙයක් කරන්න පුළන් ඒකෙ ලොකුම රාජකාරයක් තියෙන ආනයන් අපනයන පාලන දෙපාර්තමේන්තුවට ආනයන් අපනයන දෙපාර්තමේන්තු වෙලා තියෙන මේක ආනයන් අපනයන පාලන කෑල්ලක් නෑ ආනයන් අපනයන දෙපාර්තමේන්තුව මේ ගැසට් ගේනක විතර මේකළු කරන්න ගැසට් ගේනට වැඩිය දෙයක් කන්නේ. ඉතින් ආනයන් අපනයන දෙපාර්තමේන්තු වෙලා වැඩක් නෑ මේ වෙලා මේ ආර්ථික අර්බුදය ඉස්සරහා ආනයන් අපනයන පාලන කොටසට පාලන දෙපාර්තමේන්තුවට සැලකුතු රාජකාරියක් තියෙනවා. ඒ සම්බන්ධ නිසි බලය දීලා නිසි අධිකාරිත්වයක් දීලා නිසි පිරිසක් හදලා වෙනම කාර්යසාධන කණ්ඩායමක් කාර්යසාධන බලකායක් මේ වෙලාවේ හැදුවත් ඒක වැදගත් කියලා මම යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔනරබල් මිනිස්ටර් අබීර් කසීම්.
නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි ස්තුතියි. I am happy to speak on the export sector today when two regulations have been taken up and presented. Visheshayenma Bandula Gunawardana hitapu ematthumai inna avasthawaka katha kirima man hitanne man satutata patwena karanawak etuma ahagena indi kiyala man viswasa karana. 1977 vyurtha velandapola pratipattiyak අපි මේ රටට හඳුන්වා දුන්නා. එදා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ it was called a era of trade liberalization. එහි 1993 වෙනකොට අපි අපේ රටේ තිබුණු තීරුබදු ව්‍යූහය අපි සංශෝධනය කරලා 1993 වෙනකොට 3-band tariff structure එකක් නැත්තං තීරු තුනක තීරුබදු ව්‍යූහයක් අපි සකස් කරා 10%, 20% සහ 35%. අපි ඒක පහසු කරවන්නට 1994 රජය වෙනස් වෙලා අලුත් රජයක් ආපු අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විශේෂයෙන්ම ඒ වෙලාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ජී.එල්. පීරිස් මහාචාර්යතුමා වාසුදේව නායනාකාර මැතිතුමා බන්දුල ගුණවර්ධන මැතිතුමා ආදි වශයෙන් කණ්ඩායමක අලුත් ආණ්ඩුවේ ඇමතිවරු හැටියට පත් වුණා. ඒ වෙලාවේදී ඒ පත් වුණු වෙලාවේදී විශේෂයෙන්ම කරුණු කාරණාවල් කීපයක් පිළිබඳව කතා කරමින් එක්සත් ජාතික පක්ෂය ගැනිච වැඩපිළිවෙල දැඩි ලෙස විවේචනය කරමින් එදා එක්සත් ජාතික පක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා කිව්වා වගේම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ විවස්ථාව ඉරා දමනවා කියලා එවගේම ප්‍රතිඥාවක් දුන් අවස්ථාවේදී විශේෂයෙන්ම එදා ප්‍රතිඥාවක් දුන්න අපි හඳුන්වා දුන්න විවෘත ආර්ථික ක්‍රමය වහාම නැති කරලා අලුත් ආර්ථික ක්‍රමයකට අවතීර්ණය වෙනවා කියලා මේ රටට විශාල බලාපොරොත්තුවක් දුන්නා. ඒ තුනෙන් එකක්වත් සිදු වුණේ නැහැ. ඒ තුනෙන් එකක්වත් සිදු වුණේ නැහැ. ඒ 94 ඉඳලා 2014 වෙනකන් එදා එක්සත් ජාතික පක්ෂයට පින් සිද්ධ වෙන්න හදලා දුන්න දේශපාලන ආර්ථික සමාජ ව්‍යුහය දිගටම ක්‍රියාත්මක වුණා. නමුත් අවුලෙන් අවුලට තමයි ක්‍රියාත්මක වුණේ. මොකද හරියට විධිමත් ප්‍රතිපත්තියක් නැති නිසා. එනිසා මම විශේෂම හිතනවා එදා විවෘත ආර්ථිකයට විරුද්ධව කතාකරුවට අවෘත ආර්ථිකයක් පිළිබඳව කතාකරුවට එක සිද්ධ වුණේ නෑ. දැන් විශේෂෙන්ම හැමවෙලේම දේශප්‍රේමිතිව සහ දේශය සහ අපේ කම ගැන කතා කරන අයට විශේෂෙන්ම ඉස්සරම තියෙන්න ඕනෑ පැහැදිලි ප්‍රතිපත්තියක්. ප්‍රතිපත්තිය තියෙන්වනම් ඒ ප්‍රතිපත්තිය තුළ ඕනෙම දෙයක් කරන්න පුළුවන්. දැන් අපි ගණන් හිලව් සුනිල් හඳුනෙත්ති මන්ත්‍රීතුමා කතා කරනකොට අපි ආනායනය කරන ආහාර භාණ්ඩ ගැන කතා කරා. ඔව් අපි ආහාර භාණ්ඩ ආනායනය කරන්න ඕන කාලවල තියෙනවා. අපිට අපනායනය කරන්න පුළුවන් කාලවල තියෙනවා. අපි කජු ලංකාවට ආනායනය කරනවා. කජු ලංකාවෙන් අපනායනත් කරනවා. නමුත් අපේ නිෂ්පාදනය අඩු වැඩි වෙනවා. නමුත් පුංචි රටක් හැටියට අපේ න්‍යාය මොකද්ද? අපේ සැලැස්ම මොකද්ද කියන එක අපි ඉස්සර හඳුනා ගන්න ඕනේ. 1995 වර්ෂය ගත්තම 95 සිට 2001 දක්වා ගත්තම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ව්‍යවහාරික වෙළඳ ආනයන තීරුබදු අනුපාතය ගත්තම ඒ තීරුබදු ආනයන තීරුබදු ප්‍රමාණය 95න් 2001 වෙනකන් ඒ වෙලාවේදී 50%කින් තීරුබදු ප්‍රමාණය අඩු වෙලා තියෙනවා 50%කින්. ඒ කියන්නේ 20%කට තිබුණු තීරුබදු සමස්තය 9.4 අනුපාතයකට අඩු වෙලා තියෙනවා. දැන් මේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කාලේ ඒ තීරුබදු ප්‍රතිශතය 50%කින් අඩු වෙනවා. ඒ වගේම කොටින්ම කියනවා නම් ඉෆෙක්ටිව් රේට් ඔෆ් ප්‍රොටෙක්ෂන් ERP ආරක්ෂණ තීරුබදු සපල අනුපාතිකය ගත්තම ඒ කියන්නේ දේශීය කර්මාන්ත ආරක්ෂා කරන හෝ ආනයන ආදේශන යාන්ත්‍රණයක් බවට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධානම යාන්ත්‍රණය. ඒ කියන්නේ ERP එක ඉෆෙක්ටිව් රේට් ඔෆ් ප්‍රොටෙක්ෂන් කියන එක 1994 70%ක තිබුණ එක 2001 වෙනකොට 56% දක්වා අඩු වෙනවා. දැන් මේ දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරන්න ඕනේ කියලා දැනුත් ඒ පැත්තේ ඉඳගෙන කතා කරන උදවිය බලේ ඉන්නකොට එයාලා කටයුතු කරලා තියෙන්නේ කොයි ආකාරයටද? දේශප්‍රේමීත්වය දේශීය නිෂ්පාදනය කියලා කතා කරුවාට දැන් මේ තීරුබදු ප්‍රතිශතය අඩු වෙලා තියෙන හැටි මම පෙන්වා දෙන්නේ. ඒ නිසා ඒ වගේම මහින්ද රාජපක්ෂ යුගයේ, ඒ කියන්නේ 2005න් පස්සේ 2014 වෙනකොටත් 70%ේ තිබුණු මේ තීරුබදු ඉලක්කය ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ 2014 වෙනකොට 63%. ඒ කියන්නේ ඒත් එදා 94 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ රට විවෘත ආර්ථිකයක් බවට පත් කෙරුවාට පසුව අපි මේ රටේ දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරන්න ගත්ත පියවරවලට වඩා ඒ ආරක්ෂාව අයින් කරලා කටයුතු කරලා තියෙන බව පැහැදිලිව පෙනී යනවා. ඒ පමණක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලේ ඒ 2005 සිට 2014 දක්වා තීරුබදු කොහොම තිබුණත් ගජමිතුරන්ට තමන් දන්න අඳුරන ඥාති පවුලේ අයට ඕනේ තරම් තීරුබදු ඉවත් කර බදු සහන දීලා එක එක දේවල් ගේන්න දුන්නා. අපි දන්නවා එක කාලෙක එතනෝල් ගෙනාවා, එක කාලෙක බලු කෑම ගෙනාවා. ඉතින් මේ වගේ තමයි එදා මේ ප්‍රතිපත්ති නැතුව මේ රට පාලනය කරේ. අද අපි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන එක හේතුවක් තමයි මේ හේතුන් නිසා. විශේෂයෙන්ම එනිසාම මම හිතනවා මේවා දේශීය කර්මාන්තවලට දේශීය නිෂ්පාදනවලට අවිධිමත් වැඩපිළිවෙලක් තිබුණ නිසා බලපෑවා. ප්‍රතිපත්තියක් තිබුණත් කෙසේ වුවත් කමන්නේ. එක්කෝ ආදේශන ආනයන ආදේශන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් ඒක ඒ ප්‍රතිපත්තියම අනුගමනය කරන්න ඕනේ. අපි විවෘත ආර්ථික ප්‍රතිපත්තිය විශ්වාස කරා. අපි වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් විශ්වාස කරා. එහි අපි යම් යම් තීරණ ගත්තා. නමුත් හැම වෙලේම මේ රටට ආවේනිකව අපි ඒවා ක්‍රියාත්මක කරන්න කටයුතු කරා. දැන් අපි ගත්තම පෝස්ට් වෝ එක යුද්ධෙන් පසුව පෝස්ට් වෝ ග්‍රෝත් වස් වෙරි ඉම්ප්‍රෙසිව් බට් ජස් ෆර් අ යර් ඔර් ටු. බන්දුල ගුණවන්තන් ඇමතුමා මන් දන්නේ මාත් එක්ක එකඟ වෙයිද කියලා 2009 යුද්ධය අවසන් වෙලා අපිට හොඳම අවස්ථාව මේ රට වෙනස් කරන්න. නමුත් 2010 11 12 වෙනකන් අපේ ආර්ථික වර්ධන වේගය දියුණු වුණා, වැඩි වුණා. ඇත්ත මොකද 2010 වෙනකොට 8% ආර්ථික වර්ධන වේගයක් තිබුණා. 2012 වෙනකොට ඒක 6.4%කට වැටුණා. 2013-14 වෙනකොට 4%ට වාගේ අඩු වුණා. ඉතින් එතනත් මොකද්ද වුණේ? මොකද අපි ස්ථීර පදනමක් නිෂ්පාදිත පදනම හදාගත්තේ නැහැ. මොකද පශ්චාත් යුද සමය තුල ආර්ථික වර්ධනයට රුකුලක් වූ අංශ දෙකක් තිබුණා. ඒ ප්‍රධාන අංශ දෙක තමයි එකක් ඉඳිකිරීම, අනිත් එක තමයි සේවාවන්. ඉන්දිකිරීම් සහ සේවාවන් ගත්තම ඒවා දේශීය නිෂ්පාදනයට ස්ථීර වශයෙන් පදනමක් හදන ක්ෂේත්‍ර දෙකක් නෙවෙයි. එනිසා ඉන්දිකිරීම් සහ සේවා ගත්තම මේ දෙකම ආනයන මත පදනම් වූ අංශ දෙකක් හැටියට මම දකින්නේ ඒ කාලේ. මොකද විශේෂයෙන්ම ගත්තම අපි ගත්තම the share of the economy of these two sectors is huge. ආර්ථික මුළු සමස්ත ආර්ථිකයේ ප්‍රතිශතයක් හැටියට ගත්තම සේවාවන් සහ ඉන්දිකිරීම් 10%ක් ඒ ප්‍රතිශතයක් හැටියට. The growth in both these sectors are heavily import dependent. because it turns out that access to imported raw materials was a major factor in the growth of the construction industry. In the 3 years between 2010 and 2012, the importation of construction material has quadrupled in quantity and value. So basically that, in a sense, drove the economy. But it was import-driven. The growth was import-driven and not really, not growth, not production-driven. So that was one of the problems. Services in import trade relates to retail and wholesale of a whole lot of imported consumer goods. Services, Veduna Kinama, Seva, and Veduna Kuata, Dedas Dahaya, Dedas Ekola, Varsha, Gatama, Yudden, Pasua, Evarsha, Dekema, Paribojana Band, Natan consumer goods, Anayana, Siata Ekasia Tiaking Veduna. තොට අපි නිකන් හිතන්න අපේ නිෂ්පාදනයට මොකද වුනේ අපිට හොඳම වෙලාව වුනේ ඒ කාලේ යුද්ධය ඉවර වෙලා අපේ තරංගකාරීත්වය ශක්තිමත් කරන්න අපේ දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරන්න ඒ වෙනුවෙන් අපි විදේශ රටවල් වලින් බඩු බාණ්ඩ ආනයනය කරන්න වෙළඳ පොළ විවෘත කරලා දුන්නා ඒ දවස්වල චීනෙන් පුළුන් වෙසක් කූඩු චීන වෙස්මූණු ඒ වගේම ඕස්ට්‍රේලියාවෙන් මස් වර්ග ආදි වශයෙන් මැලේසියාවෙන් නූඩල්ස් එහෙම එකක්ම ගේන්න පටන් ගත්තා මේක අපිට ප්‍රශ්නයක් වුණා දැන් අනිත් පැත්තෙන් අපි ගත්තම අපේ අපනායනය අපනායන වාර්තාව ගත්තම 1994 අපනායනය ගත්තම මුළු දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අපි 135ක් අපනායනය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට සකස් කරලා තිබුණා. ඒක ඉහළම ඉලක්කයක්. සාමාන්‍යයෙන් ලෝකේ ඕනෑම රටක් එක්ක සසඳලා බලනකොට අපි ඉහළම තැනක හිටියේ. නමුත් 2012 වෙනකොට මොකද්ද වුනේ? 2012 වෙනකොට මේක 116.8යි අපනායනය දළදේශ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 116.8කට අඩු වෙලා තිබුණා. 2014 වෙනකොට අපි මේ රට බාරගන්නේ 2015. 2014 වෙනකොට 112ක ඉලක්කයට අඩු වෙලා තිබුණා. ඒ කියන්නේ ඩොලර් බිලියන 11යි අපේ අපනායන වටිනාකම. දැන් ඒ සිට in the years since May 2012 exports declined not only as a share of GDP but also exports declined in absolute value. ඒ කියන්නේ නිර්පේක්ෂිත වටිනාකම අපනායනේ නිර්පේක්ෂිත වටිනාකමත් ඒ කාල පරිච්ඡේදය තුළ වැටෙන්න පටන් ගත්තා. එනිසා ගෝලීය අපනායනය සමග ශ්‍රී ලාංකික අපනායනය සංසන්දනය කිරීමේදී ශ්‍රී ලාංකික අපනායනය ලෝක අපනායන ප්‍රතිශතයක් හැටියට 2014 සිට 2014 දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ 2017 සමා වෙන 2004 2004 ගෝ ශ්‍රී ලාංකික අපනායනය ලෝක අපනායන ප්‍රතිශතයක් හැටියට 2004 බිඳුවයි දශම බිඳුවයි 8යි. ඒක 2012 වෙනකොට දශම බිඳුවයි 5ට අඩු වෙනවා. එනේ ඒ කියන්නේ ට්‍රේඩ් ටු ජීඩීපී රේෂියෝ in 2004 was 88%. Trade to GDP ratio, but trade to GDP ratio in 2014 comes down to 48%. So you can imagine how we have fallen. A country such as ours, as small as ours, has to depend on trade. If you take the Singapore export revenue as a small island country without any natural resources, has US $480 billion, but Sri Lanka is still at US $15 billion. We have a long way to go. So we have to think about being in national policies to think on one line, in whichever party we belong. Since 2015, we have tried to do an export push. We have tried to increase it. And I must say, by 2014, exports as a percentage of GDP was only 11% at our lowest. Our target, it was 35%. We want to go back to 30% of GDP. And in 2017, I'm happy to say, I must thank the Honorable Minister Malik Samarawickrama and his able State Minister Sujiva Senasinghe. They have pushed in 2017 for exports to grow up to $17 billion, which is 18% of GDP. So now we are moving forward slowly but steadily. I think we have a long way more to go. Therefore, Honorable Malik Samarawickrama should be actually appreciated for the hard work he's done. He's come up, yes, I'm finishing. He has come up with a national export strategy. That's what we need. We need a strategy first. Any government needs that. And this national export strategy looks at a few things. One is focus on diversification of products and markets, which is very important. Bandulu Gunawanda Ematuma Piligani, Api Ekakaleka, Api Vavili කර්මාන්තයක හිටියා. ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන මැතිමාගේ කාලේ නිදහස් වෙළඳ කලාපෙන් අපි නිෂ්පාදන භාණ්ඩ හදන්න පටන් ගත්තා. ඊට පස්සේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා වෙනසක් කරා. නමුත් එයින් පසුව අපේ නිෂ්පාදන පද්ධතිය වැඩි වෙලා නැහැ. අපි එකම තැනක ඉන්නේ. අපි තාම අපේ අපනයන වලින් 60% විතර තියෙන්නේ ඇපරල් ගාමන්ට්ස් සහ තේ සහ රබර්. අපි ඒක වෙනස් කරන්න ඕනේ. ඒ නිසා පෞගිය කාල පරිච්ඡේදය තුළ අවුරුදු 22ක ඒක වෙනස් වුණේ නැහැ. දැන් අපි වෙනස් කරන්න ඕනේ. ඒ නිසා focus on diversification of products. Second, focus on innovation and quality improvement to break into new markets. Because if we don't diversify and if we don't have innovation, then we can't move forward. Then address policy and regulatory bottlenecks to drive exports forward. That's why it's taking time. We need policy changes. Finally, I would like to say the GSP Plus was a great victory. A lot of people don't understand what the Prime Minister did. He should be respected for the great job he did, because GSP Plus brought duty reductions on 6,000 plus tariff lines, and it also brought in $480 million increase in exports to the EU. And apparel duties, for example, apparel duties came from 9.6% to zero. Seafood duties from 28% to zero. Fresh processed fruits and vegetable duties from 12.5% to zero. Porcelain and ceramic from 8.4% to zero. So like this, there was a huge win, which most people in the country don't really even appreciate. The world market for exports is heavily concentrated on a few countries. According to the trade map of the International Trade Center in 2016, there were 228 trading nations that imported goods to the combined value of US$16 trillion. Five countries alone accounted for 38% of total world imports in 2016. Just five countries. China is the world's second largest importer, and India is moving up as a major importer and as an important market for exporters. In fact, it's the 14th largest in the world, and their imports have increased sevenfold between 2001 and 2017. They imported between $50 billion, but now they're importing up to $350 billion, and their world share has increased. So we have our neighbor, which is one of the largest countries and one of the largest markets in the world. So when we do a free trade agreement with them, which is in advantageous to us, some people think we are committing suicide. But this is the way to go, because we have not been able to tap. Our main export markets have still been USA, UK, and India. We haven't been able to tap Japan, China, South Korea, or Hong Kong. Sri Lanka has to move into these countries, because we need to diversify our products. Therefore, only then Sri Lanka should be strong in its export diversification. I would like to, therefore, at this moment, say Honorable Malik Samarawickrama has steered his export drive in the proper direction, but we need to become more competitive. It is not only through depreciation or devaluing, which is a natural phenomenon, but we have to have production costs coming down, and we have to look stronger, we have to diversify, we need to have technology and innovation. Those are the new challenges. So at this moment, I would like to thank the minister and his state minister for the good job they have done. Thank you.
Thank you, Minister. Honorable Dr. Bandula Gunawardhan.
ගරු සභාපතිතුමනි, අපි අපේ උගත් මිත්‍ර කබීර් හෂිම් මැතිතුමාගේ කතාවට ඇත්තටම පිළිතුරු කතාවක් කරන්න තියෙනවා නම් හොඳයි. මම ඔබතුමාට ආරාධනය කරන ඔය කියපු කතාව ඔබතුමා පොඩි පොතකට ලියන්න, පක්ෂේ වෙනුවෙන් හා අනිත් එකට. ඒකට උත්තර පොත මම ලියලා. ඒක නිසා අපි දෙන්න ඒ වගකීම ඉෂ්ට කරමු.
මං ඩිස්ටර්බ් කරන්න කැමති නෑ. මං හිතන ඔබතුමා හොඳයි පොත් ලියලිය ඉන්න. ඔබතුමා පොත් ලියන්න අපි වැඩ කරන්න.
නෑ, ඔබතුමා කරපු වැඩ ටික මං කියන්න හදන නීතිසල. මම මේ උගත් මිත්‍රයෙක් අන්දාන්න නැත්නම් වෙන කෙනෙක්ට නම් යෝජනා කරන්න නෑනේ. ටිකක් අර ආර්ථික විද්‍යාත්මක යමක් කියන නිසාත්, ඒක විෂයක් ලෙස උගන්නලා තියෙන නිසාත් මං න්‍යායාත්මක පොතක් ලියන්න, මං ඒකට උත්තරයක් ලියන්නම් කියලා කිව්වේ. අර මේ සාපේක්ෂව පොඩි ඇගීමක් කරලා කිව්වේ. ඉතින් ඒක තේරුණ විදිහත් ඕක නම් ඉතින් රටට වෙන්නේ මොකක්ද කියන එක හිතාගන්න පුළුවන්. දැන් ගරු සභාපතිතුමනි, මේ මං සුජීව සේරසිංහ මැතිතුමාගෙනුත් ඇහුවේ මේ ගේන නීතිය තුළ මෙය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි බොහොම සතුටු වෙනවා. මොකද මේ පරිසරය පිළිබඳ සංවේදී වෙන ඒකාබද්ධ විපක්ෂයේ අපි නිරන්තරයෙන්ම රටේ ආර්ථික සංවර්ධනය සමග පරිසරය රැකගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරපු රජයක් මහින්ද රාජපක්ෂ රජය. නමුත් වර්තමානයේදී සිද්ධ වෙලා තියෙන්නේ පරිසර දූෂණය දැන් එකක් තමයි වායු දූෂණය. ඊළඟට විශාලම පරිසර හානිය සිද්ධ වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය යටත් විද්‍යුත් යුගයේ ඉඳන් වන වගාවට සිද්ධ වෙලා තියෙන හානිය. ඒ නිසා ජනාධිපතිතුමා ප්‍රතිපත්තියක් වශයෙන් කියනවා 128ට වන වගාව අඩු වෙලා මේක මම 135ට වැඩි කිරීම සඳහා සියලු දෙනා කටයුතු කළ යුතුයි. ඒක තමයි ජාතික ප්‍රතිපත්තිය. එතකොට මාධ්‍ය ආයතන විවිධ ස්වේච්ඡා සංවිධාන රටට ආදරය කරන මිනිස්සු හිතවත් අය ගස් වවනවා. එතකොට මේ ගස් දේශීය තියෙන ගස් ටික ඉතුරු කරලා මේ පරිසරික විනාශයන් වැළැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ රජය කළේ ඒ කාලේ ආනයනය කරන දැව සඳහා වැඩබද්ද සම්පූර්ණයෙන් ඉවත් කරලා තිබුණා. වැඩබද්ද සම්පූර්ණ ඉවත් කරලා තිබුණේ ඇයි? එතකොට විදේශයන්ගෙන් මේ දේශීය අවශ්‍යතා සඳහා අවශ්‍ය කරන දැව ආනයනය කරනවා. ආනයනය කළාට පස්සේ වැඩි දෙනෙක් ඒ දැව සාපේක්ෂව මිල අඩුයි, විවිධ කාර්ය සඳහා යොදා ගැනීම පහසුයි. දැව විශාල වශයෙන් ආනයනය කළා. මැලේසියාව වගේ රටවල් අපනයනය සඳහා දැව වගාව කරලා තියෙනවා අක්කර ලක්ෂ ගණනින්. ඒ නිසා ඒ රටවල් වල දැව අපනයනය අරමුණු කරගෙන නිෂ්පාදනය කරලා තිබෙන නිසා අපිට ගේන එක වාසි නිසා ඒ දිරිගන්නලා තිබුණා මහින්ද රාජපක්ෂ යුගයේ දිගටම. මේ රජය බලයට පත් වෙලත් මෑතක් වෙනතන් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. අගෝස්තු මාසේ 16 වෙනිදා ආනයනය කරන දැව සඳහා 115ක වැඩබද්දක් පැනෙව්වා. ඒ වැඩබද්ද පැනෙව්වට පස්සේ පිටරටින් ගේන සියලු කරුණු දෙකක්, එකක් අතිරේකව 115ක වැඩබද්දක් පැනවෙනවා, දෙක ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය එන්න එන්න වර්ධනය වෙනවා. රුපියල මස්තබාල්දු වෙනකොට ආනයනය සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වෙන අතර බදු එයට එකතු වීම තුළින් විශාල මිල ඉහළ යාමක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් ගස් කපන එක වැඩි වෙනවා, වන විනාශය වැඩි වෙනවා. ඉතින් මේ එක පරිසර විනාශයන් නතර කරගන්න දුන් සඳහා මේ ක්‍රියා කරනවා කිව්වට ප්‍රතිපත්තිමය වශයෙන් එවැනි ප්‍රතිපත්තිමය එකඟතාවයක් තමුන්නාසෙලා අතර නැහැ. ඒට හොඳම උදාහරණය තමයි දැන් නිකම් පෙට්‍රල් වාහනවලට බදු අඩු කරලා හයිබ්‍රිඩ් මේ ඉන්ධන පිරමැස්මක් තියෙන වාහනවලට අය කරන බද්ද වැඩි කළා. ඒ වැඩි කළ ඉතරක් නෙමෙයි, මම කැමති 2015 මහබැංකු වාර්තාවේ මේ කොටස කියවන්න. රතවාන ආනයනය සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවෙන් සිදුකරන ලද ආනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 4,768 දක්වා 6.1%කින් වර්ධනය විය. 2015 ජනවාරි මාසයේ පැවති අතුරු අයවැය මගින් විශේෂයෙන් එන්ජින් ධාරිතාවය 18 අඩු කුඩා රතවාහන සඳහා ආනයන බදු අඩු කිරීම ඒ සඳහා හේතු විය. ඒ අනුව 2015 වසරේදී ඉන්දියාවෙන් සිදු කරන ලද මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ ආනයනය පිළිවලින් 565.6%කින් සහ 15.5%කින් සහ 56.3%කින් වර්ධනය විය. එතකොට ඉන්දියාවෙන් ආනයනය කරන මේ පරිසරයට වැඩිම දූෂණයට අදාළ වෙන වාහන ආනයනය 2015 වර්ෂයේදී පමණ 600%කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කළා. එතකොට මේ ප්‍රතිපත්තිමය ගැටුම බලන්න, මේකයි අපි තේරුම් ගත යුත්තේ. අපි මේ ප්‍රතිපත්තිමය වශයෙන් ආණ්ඩුවේ එක කොටසක් කරන ප්‍රතිපත්තිය තව කොටසක් දන්නේ. දැන් උපාය මාර්ගික සංවර්ධන අමාත්‍යාංශයේ හිතනවා එක ක්‍රමයකට, රජය ජනාධිපතිතුමා අනිත් පාර්ශ්වය හිතනවා තව ක්‍රමයකට. ඒ නිසා දැන් එක වරක කියනවා වාම ක්‍රියාත්මක වෙන පරිදි මේ වකුගඩු රෝගීන්ගෙන් මනුස්ස ජීවිත බේරා ගැනීම සඳහා ග්ලයිෆොසෙට් තහනම් කරනවා කියලා. එතකොට තහනම් කරනවා කියන ප්‍රතිපත්ති අරගෙන ප්‍රතිපත්තියේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කළා. දැන් අද කියනවා මාස 36ක් යනකම් තේ වගාවට නැවත වතාවක් ඒ තානම ඉවත් කරලි වෙල්ලා ගයි ෆෝසෙට් මේ තානම ඉවත් කරනවා කියලා. එක දවසකට කියනවා සියලු දෙනා සූදානම් වෙන්න මෙන්න ඇස්බැස්ටස් පිළිකා කාරකයි ඇස්බැස්ටස් වලින් ගෙවල් හැදීම නතර කරන්න ඕනේ, ඒ වෙනුවට දේශීය උළු කර්මාන්තය නැගිටවන්න ඕනේ, ඒ සඳහා වහාම තහනම ක්‍රියාත්මක කරනවා. රුසියාවේ තේ සමග කුරුමිනියෝ යනවා. ටික දවසකට යනකොට කියනවා දැන් ඒ වුණාට එහෙම පිළිකා හැදෙන්නේ නැහැ ඇස්බැස්ටස් වලට, දැන් ඇස්බැස්ටස් දාන්න කියලා. එක වෙලාවකට ඇස්බැස්ටස් නතර කරනවා, තව වෙලාවකට තහනම ඉවත් කරනවා. එක වෙලාවකට ගයිෆොසෙට් නතර කරනවා, තව වෙලාවකට ඒ තහනම ඉවත් කරනවා. දැන් ප්‍රතිපත්තියක් නැතිකම ප්‍රතිපත්තියක් වෙන රටක අනාගතයක් තියෙනවද කියන ප්‍රශ්නෙට උත්තරයක් හදාගන්න බෑ. ප්‍රතිපත්තියක් නැතිවීම ප්‍රතිපත්තිය වෙන රටක් ඉස්සරහට ගෙනියන්න අමාරුකමේ ප්‍රශ්නයක් පවතිනවා. ඒ නිසා දැන් යම් කිසි ප්‍රශ්නයකට දේශපාලන වශයෙන් තීන්දුවක් ගන්නකොට මේ රටේ විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන් ඉන්නවා. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ගත්තොත් විවිධ දේ පිළිබඳ පර්යේෂණ කළ ආචාර්ය මහාචාර්යවරු විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් සමග දේශපාලනඥයන් නියතමානී වෙලා මේ විෂයානුබද්ධ කරුණු පිළිබඳ අපි නොදන්න ක්ෂේත්‍ර ගැන ඔවුන්ට වැඩි ඉඩ ප්‍රස්තාවක් ලබලා දීලා රට පැත්තේ ඉඳලා රටට ආදරෙන් තීන්දුවක් ගන්නවා නම් මේ වගේ අර්බුදයක් මතුවෙන්නේ නැහැ. විටින් විට ප්‍රතිපත්තිය වෙනස් කරන්න වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් විශාල වශයෙන් පරිසර විනාශයක් කරනවා කියලා ආනයන වියදම් අඩු කරන්න අදාළ වෙන ඵලදායීත්වයේ වැඩි භෝගයක් තියෙනවා කටුපොල් වගාව. එතකොට කටුපොල් වගාව ගැන මත දෙකක් රටේ තියෙනවා. රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා ඒ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම මත මම දැක්ක විදිහට මම නිවැරදි වෙන්න ඕනේ කෑගලු දිස්ත්‍රික්කයේ කටුපොල් වගාව නතර කරනවා. නතර කරන්නේ පරිසරයට අහිත කරයි කියලා. දැන් අපේ ප්‍රදේශවලත් සමහර පුද්ගලයෝ ඇවිල්ලා අපිට කියනවා මේ කටුපොල් වගාව නිසා දිය සීරා සියල්ල සිදී යනවා, ජල උල්පත් නැති වෙනවා, මේ මේක හානි කරයි. මේ කටුපොල් වගා කිරීම මේ කරනවද නැද්ද? දැන් මේකට රජයක් වශයෙන් ගත්තාම මඟ පෙන්වීමක් කරන්න එපා. බැබිලි ක්ෂේත්‍රයට ආනයන ක්ෂේත්‍රයට ඒ අතර මේ ෆාම් ඔයිල් සඳහා විශාල ජාවාරමක් සිද්ධ වෙනවා. හැම දවසෙම විශාල තොගයක් ගෙනහල්ලා මුදල් අමාත්‍යාංශයේ කොහොමරි මේ ෆාම් ඔයිල් වල බද්ද උන්න ගමන් වැඩි කරනවා, උන්න ගමන් බද්ද අඩු කරනවා. මේ දෙකම කරනවා කිරිපිටි වලට රුපියල් 225ක් මහින්ද රාජපක්ෂ යුගයේ කිරිපිටියේ කිලෝග්‍රෑමයකට බද්ද තිබුණා රුපියල් 2ට අඩු කළා. රුපියල් 30ක් සීනි වලට බද්ද තිබුණා 725ට අඩු කළා. ඊට පස්සේ ෆාම් ඔයිල් මේ ගෙන්නන ඔයිල් වලත් එහෙම ඔයිල් තොගයක් ස්ටොක් වෙච්චාම බද්ද වැඩි කරනවා. දැන් බලන්න සීනි වලට අද දවසේ වෙලා තියෙන ප්‍රශ්නේ සීනි මෙට්‍රික් ටන් 65000ක් ගෙනාලා තිබුණා රට ඇතුලේ. ගෙනාලා තිබුණ සීනි වල බද්ද හදිසිය අගෝස්තු මාසේ වැඩි කළා රුපියල් 14කින්. එතකොට ඒ අය කිව්වා නෑ අපි සීනි මිල එලෙසින් වැඩි කරන්නේ 10කින් විතරයි වැඩි කරන්නේ. පර්ණ මෙට්‍රික් ටන් 65000ක් එක්තරා සමාගමක් විතරක් තනියෙන් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් මේවා කරනවා. එහෙමනම් අඩු ගානේ තියෙන ස්ට්‍රොක් එක ඉවරනකම් විකුණන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පුළුවන්කම තිබුණා සීනි කිලෝක උපරිම සිල්ලර මිල රුපියල් 100යි කියලා නියම කරන්න. ඒක කළේ නැහැ. ඒක කරන්නේ නැහැ. ඇයි? ජාවාරම් කරුවෝ විසින් තමයි මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම සඳහා කටයුතු කරන්නේ. ඒ නිසා මේ සීනි ජාවාරම, කිරිපිටි ජාවාරම, මේ ෆාම් ඔයිල් ජාවාරම, මේ ජාවාරම් කරන්න රටේ ඇත්ත ව්‍යාපාර කරන සාධාරණ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ලෝකයේ තරංකාරී ලෙස කටයුතු කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අලුත් බදු හිතුවක්කාරී ලෙස පැනවීම මෝටර් වාහන බදු තමන්ට හිතන විදිහට හිතන පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා තමයි මේ බද්ද වෙනස් කරන්නේ. ඉතින් ඒ නිසා මේ කියන ප්‍රගතියක් මේ රටේ විවෘත වෙළඳ ආර්ථිකය ඇති කළයි කියලා ඇති වුණේ නැහැ. අපි ප්‍රශ්නේ තේරුම් ගත යුතු වෙනවා. 1970න් පස්සේ බලයට පත්වෙච්ච මහින්ද රාජපක්ෂ රජේවත් චන්ද්‍රිකා කුමාරතුංග රජේවත් විවෘත වෙළඳපොළ ප්‍රතිපත්තිය වෙනුවට ආවෘත ආර්ථික ප්‍රතිපත්තිය කඳුන්න දෙනවා කියලා කොහෙවත් කියලා නැහැ. එහෙම කරෙත් නැහැ. ඒ අය කරේ මේ විවෘත වෙළඳපොළ ආර්ථිකයට මහින්ද රාජපක්ෂ යුගයේ කළේ ගයිඩඩ් මාකට් ඉකොනොමි. මේ වෙළඳපොළ ක්‍රමය රාජ්‍ය මැදිහත් වීම තුලින් පාලනය කරලා අපේ රටේ සම්පත්ත අපේ රටේ මිනිස්සු මස විශ්වාසය තියලා ඒ අයගේ නිෂ්පාදනය වැඩි කරන අතර ආනයන අඩු කරලා අපනයනය කරන ප්‍රමාණය වැඩි කරලා ගෙවුම් ශේෂයේ මත තියෙන පීඩනය අඩු වෙන විදිහේ දීර්ඝකාලීන වැඩපිළිවළක් කරේ. විවෘත ආර්ථිකයේ තිබුණත් ආවෘත ආර්ථිකයේ තිබුණත් මොන ආර්ථිකයේ තිබුණත් පසුගිය වර්ෂ 30 නිදාසින් පස්සේ ලංකාවේ කිසිම වගතුවක් නොඋනේ. මූදු වෙරළෙන් 3-2ක් මහ පොළොවෙන් 3-1ක උතුරු නැගෙනේ හිර පළාත්වල මේ රට කැඩීම සඳහා වෙන ත්‍රස්තවාදී ව්‍යාපාරයේ තිබුණා. ඒ කාලේ නිෂ්පාදනය කරන්න තිබුණ නිෂ්පාදන හැකියාව ප්‍රොඩක්ෂන් පොසිබිලිටි එක අපි වමින් පිටි ලක්ෂයක තමයි නිෂ්පාදනය කළේ. වර්ග කිලෝමීටර් 18,800ක නිෂ්පාදනය ජාතියට එකතු කරගන්න බැරි වුණ අවුරුදු 30. ඒ ප්‍රදේශවල නිෂ්පාදනය වැටුණා. අක්කර 1000 ගණන් පුරා වුණ අපේ කබීර් රෂීම් ඇමතිතුමා දන්නව කුඹුරු යායවල් වැඩ කරේ නැහැ. මේ ඉද්ද ගැහුවා වගේ තිබුණ ප්‍රදේශවල මේ වාහන ගමනාගමනයක් තිබුණේ නැහැ. දකුණේ බඩු උතුරට ගියේ නැහැ. උතුරේ නිෂ්පාදන දකුණට ආවේ නැහැ. ප්‍රභාකරන්ගේ ආණ්ඩුව තිබුණේ. මේ යටතේ මොන විවෘත ආර්ථිකයේ තිබුණත් ආයෝජකයෝ කවුරුවත් ආවේ නැහැ. මේ රටේ නිදාසින් පස්සේ යුද්ධේ නිම වෙන තෙක් සමස්ත ආර්ථික ක්‍රියාවල ප්‍රතිඵලය ජාතික නිෂ්පාදනය. සමස්ත රටේ මුළු නිෂ්පාදනයේ වටිනාකම මොන ආණ්ඩුවටවත් මොන රාජ්‍ය නායකයෙකුටවත් ඇමරිකානු ඩොලර් මිලියන 25ට වඩා වැඩි කරන්න බැරි වුණා. මම අභියෝග කරන ඕනෙම කෙනෙකුට පුළුවන් නම් කියන්න කියලා නිදාස ලැබුණ 1948 සිට යුද්ධේ නිම කරන තෙක් ලංකාවේ සමස්ත සියලුම ක්‍රියාවලින්ගේ ඇතිවන අවසාන ප්‍රතිඵලය.
ගරු මන්තුම උතුමාට විනාඩි 2ක් විතර.
ජාතික නිෂ්පාදනය මිලියන බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 25ට වඩා වැඩි කරන්න බැරි වුණා. යුද්ධ නියම කළ 2009. 2010න් පස්සේ මේ රටේ සංවර්ධනයේ වේගවත්ම යුගය ඇති කරලා 2014 ආණ්ඩුව බාර දෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 80 වෙනකන් ලංකාවේ ආර්ථිකය උඩට ආවා. ජාත්‍යන්තර වශයෙන් සියලුම ලෝකයාය පිළිගත්ත ලංකාවේ එතෙක් අඩු ආදායම් ලබන රටක්, නොදියුණු රටක්, සංවර්ධනයේ වෙමින් පවතින රටක්, දුප්පත් රටක් කියලා තමයි වර්ග කළේ. මේ ඇතිවෙච්ච මහා පිම්ම නිසා ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්තනය කිරීමේ කාර්යභාරය කරපු ලංකා ඉතිහාසයේ එකම නායකයා මහින්ද රාජපක්ෂ පමණයි කියන එක ඉතිහාසයේ සංඛ්‍යාදත්ත සහිත ඔප්පු කරලා තියෙනවා. ඒක නෑ කියන්න කාටවත් බෑ. හැමදාම නිදාසින් පස්සේ DSN නායක යුගය වෙන්න පුළුවන්, බණ්ඩාරනායක යුගය වෙන්න පුළුවන්, ප්‍රේමදාස යුගය වෙන්න පුළුවන්, ජයා ජයවර්ධන යුගය වෙන්න පුළුවන්. ඕනෙම යුගයක මේ රටේ සමස්ත නිමවුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 25ට වඩා කිසි අවුරුද්දක වැඩි කරන්න බැරි වුණා. පුළුවන් නම් කවුරු හරි එහෙම වැඩි කරපු මේ අවුරුද්ද කියලා පෙන්නන්න. ඒකට හේතුව ඒ නායකයන්ගේ වැරද්ද නෙමෙයි, ප්‍රතිපත්තියේ වැරද්ද නෙමෙයි. මේ රටේ යුද්ධයක්, යුද්ධයක් කියන්නේ නිකන් යුද්ධයක් නෙමෙයි, මරාගෙන මැරෙන ලේ විලක් බවට පත්වෙච්ච මේ රටක් වශයෙන් තිබුණ මේ රටට නැවත හුස්ම ගන්න අවස්ථාව ලැබුණේ ප්‍රභාකරන් නන්දිකඩාර කලපුවේදී ඉවර කරලා. මේ රටේ සිංහල මුස්ලිම් දෙමළ බර්ගර් සියලු මිනිසුන්ට නිදාසේ පාරයන්ට හා නිෂ්පාදනයේ කටයුත්ත කරන්න ඉඩ ලැබීමෙන් තමයි ජාතික නිෂ්පාදනයේ 80ට වැඩි වුණේ. සමස්ත අපනයන වැඩිවීමක් සිද්ධ වෙලා කියන මිත්‍යාව ඉන්නවා නම් ඒක මිත්‍යාවක්.
අවසන් කරන්න
බ විනාඩියෙන් ඉවර කරනවා ගරු සභාපතිතුමනි. මේ 2011දී අපේ රටේ අපනයන වර්ධනය වුණා 22.4%. 2012දී එය අඩු වුණා 7.4%. 2013දී අපනයන වැඩි වුණා 6.4%. 2014දී සමස්ත රටේ අපනයන වැඩි වුණා 7.1%. 2015දී අපනයන අඩු වුණා 5.6%. 2016 අපනයනේ අඩු වුණා 2.2%. නමුත් 2018 10.2%කින් වැඩි වුණා. වැඩි වෙනකොට ආයාත වැඩි වෙලා තියෙනවා 9.4%. ආනයන බලන්න දෙදස් දොලෑදි ආනායන අඩු වුණ පිටරටින් බඩු ගැනීම පායි දසම හතරකි. දාතුනේදි අඩු වුණ හයයි දසම දෙකකි. දාතරදි හතයි දසම නමයකින් වැඩි වුණ. පාලවේදි ආනායන 102.5කින් අඩු වුණ. 16දි 2.5කින් වැඩි වුණ. 2017දි 9.4කින් ආනායන වැඩි වුණා. ආනායනය වැඩි කරන්න
හේතුව තමයි මන්තුමා අවසන් කරන්න
දිගින් දිගට රටේ නිෂ්පාදනයේ කඩාවැටි මේක විතරක් කියලා නතර ගන්නවා. නිෂ්පාදනයේ කඩාවැටෙන ප්‍රමාණය ඉතර තප්පර ගාණෙන් කියනවා ගරු සභාපතිතුමනි. ඒකෙන් ඉවර කරනවා. ලොකු ලුණු නිෂ්පාදනයේ 56%කින් අඩු වගා කළ බිම් ප්‍රමාණය 56%කින් අඩු වුණා. නිෂ්පාදනයේ 47%කින් අඩු වුණා. උදු වගා කළ බිම් ප්‍රමාණය 28%කින් අඩු වුණා. නිෂ්පාදනයේ 25%කින් අඩු වුණා. වියලි මිරිස් 22%කින් වගා කළ බිම් ප්‍රමාණය අඩු වුණා. නිෂ්පාදනයේ 27%කින් අඩු වුණා. කව්පි වගා කළ බිම් ප්‍රමාණය 41%කින් අඩු වුණා. නිෂ්පාදනයේ 43%කින් අඩු වුණා. තල වගා කළ බිම් ප්‍රමාණය 38%කින් අඩු වුණා. නිෂ්පාදනයේ 45%කින් අඩු වුණා. මුං ඇට වගා කළ ප්‍රමාණය 35%කින් අඩු වුණා. නිෂ්පාදනයේ 35%කින් අඩු වුණා. රටකජු වගා කළ ප්‍රමාණය 12%කින් අඩු වුණා. නිෂ්පාදනයේ 11%කින් අඩු වුණා. මේ කුරක්කන් 43%කින් නිෂ්පාදනය අඩු
වුණා.
මේ බඩඉරිඟු 22%කින් වගා කළ ප්‍රමාණය අඩු වෙලා මේ රටේ සමස්ත ආර්ථිකය කඩාවැටලා තියෙන්නේ. ඉතින් මේක තේරෙන්නේ නැතුව මේ අය කියනවා ඩොලරේ මේ ඔක්කොම දේවල් ගෙන්නන්න වෙච්චාම ඩොලරේ 200ට යනවා. දැනට 180යි අද ඩොලරය කළු කඩේ විකිනෙන්නේ.
කළු
කඩේ ගන්න 175යි. මේ යථාර්ථයේ තේරුම් ගන්න කියමින් මගේ වචන කීපය අවසන් කරනවා.